ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්.
කැංගරු දේශයේ සිංහල පොත්.
ඔස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත සහ එහි නිර්මාණකරුවන් හඳුන්වා දෙන මාසික කතිකාව.
කැංගරු දේශයේ සිංහල පොත්.
කැංගරු දේශයේ සිංහල පොත්. ඔස්ට්‍රේලියානු මේ භූමියෙන් බිහි වුණු නිර්මාණ පිළිබඳව අප සොයාන මේ චාරිකාවේ තවත් අපූරු සංදිස්ථානයක අපි නතර වෙනවා. අපේ නැවතුම මෙවර වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් නුවර. අපි විශේෂයෙන්ම මේ අපි අද ප්‍රස්තුත කරගන්නා වූ කාව්‍ය ග්‍රන්ථයේ නිර්මාපකයා පිළිබඳව කෙටි හැඳින්වීමක් කරලම මේ සාකච්ඡාව ආරම්භ කරන්නට කැමතියි. අපේ අද නැවතුම කවිය ළඟ. කවියේ බොහොම සුන්දර ඉසව්, එවැගේම අපේ හදවත් సంతානයට දැනෙන අයුරින් විග්‍රහ වුණු තැන් පිළිබඳව හොයාගෙන යමින් ඒ පිළිබඳව සොඳුරු සාකච්ඡාවකට මුල පුරන ගමන්ම මේ කාව්‍ය ග්‍රන්ථයේ සොඳුරුතම තැන් කිහිපයක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නටත් අපි සූදානමින් සිටින්නේ. ඉතින් කැංගරු දේශයේ අපේ සිංහල පොත් අපේ වැඩසටහනට මෙවර අපි එකතු කරගන්නේ මෙල්බන් වාසී ජගත් ජේ එදිරිසිංහ විසින් රචනා කරන ලද වියෝලය දරාගත් මිනිසා කියන කාව්‍ය ග්‍රන්ථය. කාලෙකට කලින් ලියවුණු ග්‍රන්ථයක් ඔබ අතින්. මා දන්නා පරිදි මේ ඔබෙන් ලියවුණු තෙවන කාව්‍ය ග්‍රන්ථය. ජගත් ජේ අතින් නිර්මාණය වුණු කාව්‍ය ග්‍රන්ථ පිළිබඳව කතාබහ කරද්දී මීට කලින් කාව්‍ය ග්‍රන්ථ දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. වසර 2000 සිසරේ පිප්පුණු මල කාව්‍ය ග්‍රන්ථයත්, වසර 2010 රාජාලි පියාපත කාව්‍ය ග්‍රන්ථයත්. මේ ඔහුගේ තෙවන්න. ජගත්, අපි කතාබහ කරමුද? මීට කලින් ඔබ සිසිරේ පිපුණු මල, ඒ වගේම රාජාලි පියාපත තුලින් ජනතාවට ලබා නොදුන්න ඔබ දැක්ක වෙනස්කම මොකක්ද මේ වියෝලේ දරාගත් මිනිසා කියන කාව්‍ය ග්‍රන්ථයේ? ඔබ කියන්නට උත්සාහ කරපු දේ මොකක්ද? අපි එතනින් කතාව පටන් ගනිමු.
ඇත්තටම දිල්රුක්ෂි, මට ජනතාවට කියන්නට කියලා දෙයක් තිබුණේ නැහැ. මම කවි ලියන්නේ කාටවත් පණිවිඩ දෙන්නටවත්, කෙනෙකුව දැනුවත් කරන්නවත් එහෙම අදහසකින් නෙමෙයි. මට ලියවෙනවා කවි. මේ ලියවෙන කවි එකතු කළා මේ ගොඩ ගැහෙනකොට වරින් වර පොත් වශයෙන් නිකුත් වෙනවා. එහින්දා සිසිරේ පිපුණු මල නිකුත් කරන වෙලාවේ, ඒ නැත්නම් ඊට පස්සේ කාලෙක රාජාලි පියාපත නිකුත් කරන වෙලාවේ ඒ දක්වා ලියවිච්ච කවි සංග්‍රහගත කළා. මේකත් වියෝලේ දරාගත් මිනිසා කියන මේ පොතට ඇතුල් වෙච්ච කවිත් වරින් වර මගේ අතින් ලියවෙච්ච කවි. ඉතින් ඒ ලෙක්කතු වෙන කවි සංග්‍රහගත කිරීමක් කරනවා විනා මේ පොත තුලින් මම කියන්නට යන්නේ මොකක්ද කියන අදහසක් මගේ හිතේ කොහෙත්ම ඇති වෙන්නේ නැහැ දිල්රුක්ෂි.
දැන් අපි දන්නවා මේ ජගත් ජේදරිසිංහ කියලා කියන්නේ නවකතා, ඒ වගේම කෙටි කතා රචනයට බොහෝ විට ප්‍රවිෂ්ඨ වුණු මීට කලින් ග්‍රන්ථ ගණනාවක් බිහි කළ තියෙන ලේඛකෙක්. නමුත් ජගත්, ඔබේ කවියට තියෙන ඇල්ම කොයි වගේද?
මෙහෙමයි දිල්රුක්ෂි, මං හිතන්නේ සාහිත්‍යකරණේ ශානර ගැන කල්පනා කරනකොට මම පුංචි කාලෙම ඉඳලා ලියලා තියෙන කවි තමයි. මට යමක් 6-4 තේරෙන කාලේ ඉඳලා මම කවි ලියලා තියෙනවා. ඉතින් ඒ යුගවල තිබිච්ච දැනුම සහ අවබෝධය අනුව ඒ කවි වර්ග කරගන්නට පුළුවන්. නමුත් මං වැඩිපුරම ලියලා තියෙන්නේ කවි. හැබැයි මං වැඩිපුරම ආදරය කරන්නේ දිල්ලුක්ෂි කෙටි කතාවට. කවි ලියවෙන්නේ හුඟක් වෙලාවට මේ මට දැනෙන කම්පණිය උඩ. මං හරියට සමාජෙ දිහා බලන් ඉන්න කෙනෙක් දිරුක්ෂි. සමාජයේ දිහා හුඟක් බලන් ඉන්නවා. මට හරියට සහකම්පණය දැනෙනවා. මිනිසුන්ගේ සතුට මට දැනෙනවා. මිනිසුන්ගේ දුක මට දැනෙනවා මහා විශාල ලෙස. දිරුක්ෂි අර ඔබ ඇහුවා වගේ, ඉතින් හැම යුගයකම වරින් වර ලියවිලා තියෙනවා. ඒ යුගවල මගේ තිබිච්ච පරිකල්පනේ, ඒ යුගවල මගේ තිබිච්ච දැනුම, ඒ යුගවල මම ලෝකෙ දිහා බලපු හැටි අනුව තමයි මේ කවි ලියවෙන්නේ. මොකද අපි පරිණාමය වෙන මිනිස්සු. අපි අදහස් හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. කාලෙන් කාලෙට අපි අදහස් වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වෙන අදහස් ඔස්සේ දැනෙන සංකල්ප, දැනෙන වේදනාව, දැනෙන සංවේදනය තමයි මේ කවි හැටියට ලියවෙන්නේ.
ඔව්, ඔබ හොඳ තැනකට ආවා ජගත්. කාලෙන් කාලයට ලියවෙන දේ වෙනස් වෙනවා. ඔව්, ඇත්ත. දැන් කවියෙක් තුලත් පරිණාමයක් සිදු වෙනවා. කවියෙකු මුලදී පටන් ගත්ත තැන නොවේ වෙන්න පුළුවන් ඒ කවියා වසර ගණනාවකට පස්සේ ඉන්නේ. ඊටත් වසර ගණනාවකට පස්සේ ඔහු ලෝකයේ දකින විදිහ, සමාජයේ දිහා බලන විදිහ, කවිතුලින් පාඨකයා ගෙන යන ආකාරය හරිම වෙනස්. දැන් මට හිතෙනවා ජගත්ගේ මේ සිසිරේ පිපුණු මල සහ මීට කලින් රාජාලි පියාපත කියන මේ කාව්‍ය ග්‍රන්ථ දෙකට වඩා වියෝලේ දරාගත් මිනිසා කාව්‍ය ග්‍රන්ථය හරිම වෙනස්. ඔබ සමාජයේ දකින විදිහ වෙනස් වෙලා තියෙන වගට පරිණාමය වෙලා තියෙන වගට එසේත් නොමෙතනම් ඔබ බලන දෘෂ්ටිකෝණය වෙනස් වෙලා තියෙන වගට මනාව අපිට කියාපානවා මේ කවි 43 අපි රසවිඳිනකොට කියවනකොට. ජගත්ට මොකද හිතෙන්නේ දැන් පරිණාමය සමග කවියෙකු තුළ සිදුවන වෙනස්කම් ජගත්ට දැනුනේ කොහොමද මේ වියෝලේ දරාගත් මිනිසා හරහා?
ඔව් මෙහෙම දෙයක් තියෙනවා දිල්රුක්ෂී, මගේ 2010 රාජාලිපියාපත කවිපොත නිකුත් කරලාට පස්සේ සෑහෙන කාලයකට පස්සේ තමයි මේ වියෝලේ දරාගත් කවිපොත නිකුත් වෙන්නේ. මේ අතර කාල පරාසයේදී මිනිස්සෙකුට හරියට කම්පණය වන සිදුවීම් අතිශය විශාල ලෙස සිදු වෙනවා. මේ කාලය තුළ මගේ අතින් ලියවෙච්ච කවිවලත් ඒ සංකල්ප තියෙන්නට පුළුවන්, ඒ අනුභූතින් තියෙන්නට පුළුවන්, ඒ අත්දැකීම් තියෙන්නට පුළුවන්. මට හිතෙන්නේ මුල කවිපොත්වලත් මේ කවිපොතත් අතර වෙනස ඔබ හිතනවා නම් ඔබ කියනවා නම් වෙනසක් තියෙනවා කියලා, ඒ වෙනස තමයි ඒ කාල පරාත්සය තුළ අපි ලබාගත් අත්දැකීම් වල තිබෙන වෙනස, අපට දැනුණු දේවල් වල තියෙන වෙනස තමයි මට හිතෙන්නේ ඒක. එක එක යුගවල අර ඔබ කිව්වා වගේ එක එක යුගවල ලියවෙන දේ හරිම සාපේක්ෂයි අපේ අත්දැකීම් වලට, අපේ ජීවිත වලට. ඉතින් කාලය ගත වෙනකොට අර ඉස්සර තිබිච්ච ආවේගය නැති වෙන්නට පුළුවන්, ආවේගශීලී ගතිය නැති වෙන්නට පුළුවන්, තරුණ ජවය නැති වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් අපි වඩාත් පරිණත වෙන්නට පුළුවන්, අපි අදහස් අතින් වෙනස් වෙන්නට පුළුවන්, අපි අදහස් අනපිට හැරෙන්නට පුළුවන්, මේ හැමදේම වෙන්නට පුළුවන්. ඉතින් මේ දේවල් කල්පනා කරගෙන යනකොට මේ හැම දෙයක්ම මේ කවිවල නිරූපිතයි කියලායි මට හිතෙන්නේ.
හොඳයි, මේ වියෝලේ දරාගත් මිනිසා කාව්‍ය සංග්‍රහයේ කවි කිහිපයක් අපි ඔබේ රසවින්දනය වෙනුවෙන් මේ සාකච්ඡාව අතරතුරදී විටින් විට ඉදිරිපත් කරනවා. මේ කර්තව්‍යයට අද මට සහයෝගය ලබා දෙන්නේ අපේ නිෂ්පාදක මාධුර සෙනවිරත්න.
වියෝලේ දරාගත් මිනිසා කාව්‍ය සංග්‍රහය 26 වන කවිය නිමාව. එදින් දැන් තබනු මැන බිම නුඹ සුරත රැදි කොළු කෙඩිය අවසන්ය නුඹේ කාර්ය තවත් පල නැත දරා සිටීමෙන් බලව බිම වට පරමාණුවට ශුද්‍ර අංචුවට තලා වනසා දැමූ මානව ප්‍රේමය ගසාගෙන යනු සූපහසේ මහා මේඝයෙන් මේ නුඹම තැනූ ශෛලමය ස්තම්භයයි බිම දමා සුන් කර දැමුවේ මහා මේඝයක්සේ ඈතින් ඇසෙන්නේ රිදුණු හදවත් නගනා වැළපීමයි නැසුණා වෙද නුඹට. එදින් දැන් තබනු මැන බිම නුඹ සුරත රැඳි කොළු කෙඩිය අවසන්ය නුඹේ කාර්ය තවත් පල නැත දරා සිටීමෙන්.
ජගත් මේ කාව්‍ය ග්‍රන්ථයේ මේ කවි 43 අතරින් යම් යම් කවි නැවත වතාවක් කියවද්දි වසර ගණනාවකට පස්සේ වුණත් දැන් ඔබ මේ ග්‍රන්ථය එලි දක්වලා දැන් වසර කීපයක්, ඇතැම් කවි හරිම සර්වකාලීනයි. දැන් උදාහරණයක් විදිහට මට ගෙනහන පානට පුළුවන් 39 වෙනි කවිය ඉටිපන්දමක් අරන් එන්න කියන කවිය. දැන් අපි දන්නවා මේ දවස්වල අපේ මව්බිම ශ්‍රී ලංකාවේ ඇතිවෙලා තියෙන ඒ ජන අරගලය, ජනතාව යම් දෙයක් කියනවා. ඔබ වසර ගණනාවකට කලින් මේ අදට ගැලපෙන කවියක් ලියනවා. ජගත්, දැන් කවියෙකු තුළ තියෙන මේ සර්වකාලීන බව, ඔහුගේ නිර්මාණ තුළ තියෙන සර්වකාලීන බව පිළිබඳව ඔබට දැනෙන හැඟීමක් දැනගන්න කැමතියි.
මෙහෙමයි දිල්රුක්ෂි, කවියෙක් ලියන කවියක් කාලාන්තරයකට පස්සේ කෙනෙකුට කියවනකොට ඔහු මේ කවිය අදටත් ගැලපෙනවාය කියලා දැනෙනවා නම් ඒක ඒ කවියට ලොකු සතුටක් ගෙන දෙන කාරණයක්. ඒ හැරෙන්නට ඒ ගැන කියන්නට වෙනත් දෙයක් මගේ ඔළුවට එන්නෙම නෑ මේ වෙලාවේ. මොකද එහෙම මේ කවිය සර්වකාලීන විය යුතුයි කියන අදහසින් ලියනවා නෙමෙයිනේ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා, අපි අත්දැකීමක් අපිට ලැබුණාම දැනුණාම ඒක කවියක් හැටියට ලියනකොට උත්සාහ කරනවා මේක පොදු අත්දැකීමක් බවට පත් කරගන්නේ කොහොමද කියන කාරණය. ඒක ඉබේටම ඇතිවන දෙයක්. මගේ අත්දැකීම ලියනවට වඩා මේ මගේ අත්දැකීම ඔබේ අත්දැකීමක් බවට තරවන්නේ කොහොමද, මම විඳින මේ දේ, මට දැනුණ මේ දේ ඔබට මම දනවන්නේ කොහොමද කියන කාරණය මේ දේවල් ලියනකොට අපි ඔළුවට එනවා. නිරායාසයෙන්ම ඒ දේවල් කියවන්නාගේ අත්දැකීමක් බවට පරිවර්තනය කරන්නටත් උත්සාහයක් ඇති වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ උත්සාහය නිසා තමයි සමහර විට මේ කවියක් නැවත නැවත කියවනකොට මේක අදටත් ගැලපෙනවා නේද කියන අදහස ඇති වෙන්නේ.
දරාගත් මිනිසා කාව්‍ය සංග්‍රහය 39 වන කවිය ඉටිපන්දමක් අරන් එන්න. ඉඩක් තියේ නම් හෙට එන්න, දහක් මිනිසුන් මැරුණ මේ බිමට හිතක් තියේ නම් වැළපෙන්න, කමක් නැහැ ඇහි කඳුලක් තිබුණාට, නමක් නැහැ තියන්නට, සිත් උන දෙයට පළක් නැහැ වෙහෙසෙන්න, ඒකට කෙනෙක් ඇත්නම් දිනුමක් ගන්නට, ඉඩක් ඇතිමය තවකෙකු වැළපෙන්නට, පල්ලියේ අල්තාරය ළඟින් නැගිටින්න, බුදුමැදුර දොර ඇරන් ඔබත් පය ඔසවන්න, කෝවිලේ ඝණ්ඨාර පළක් නැහැ හඬවන්න, ලේවිලේ මල් කොහෙද දෙවි පුදට සරසන්න, පාළු බිම් පෙත පමණි දෑස් යුග රිදවන්න, පාලුවේ එකිබිඳින දහක් හද නලවන්න, නෑසුන ජීවිත වැඩි සැමරුමක් තනවන්න, ඉටිපන්දමක් අරන් මතකැතිව මෙහි එන්න.
කැංගරු දේශයේ සිංහල පොත් අපේ මාසික ග්‍රන්ථ විමර්ශනයෙන් ඔස්ට්‍රේලියාවෙන් බිහිවුණු ග්‍රන්ථ පිළිබඳව කතාබහ කරන මේ විශේෂාංගයෙන් අද අපි ප්‍රස්තුත කරගන්නේ මෙල්බන් වාසී ජගත් ජේද්‍රිසිංහ විසින් රචනා කරන ලද වියෝලේ දරාගත් මිනිසා කියන කාව්‍ය ග්‍රන්ථය පිළිබඳවයි. කවි 43ක් මේ ග්‍රන්ථයට ඇතුළත් වෙනවා. මේ විවිධ කවි හරහා ඔබ සමාජයේ විවිධ අනුභූතීන් පාඨකයා ඉදිරියට අරගෙන එනවා. ජගත්, මේ කවියට අනුභූතීන් සොයා ගැනීමේදී ඔබේ විශේෂිත මේ ශෛලිය මොකක්ද කියලා දැනගන්න කැමතියි.
මම අර කලින් කිව්වා වගේ දිනු රුක්ෂි අනුභූතින් සොයා යාමක් වෙන්නේ නැහැ. ඇත්තටම යම්කිසි දැනීමක්, යම්කිසි කම්පනයක්, යම්කිසි රිදවීමක් දැනුණ මොහොතක ඒ දැනීම තමයි කවියක් බවට පෙරලෙන්නේ. මට රිදවෙන දෙයක්, මට දැනෙන දෙයක්, සතුටක් හෝ වේදනාවක් හෝ මොනයම් හෝ ආකාරයක සංවේදනයක් මට දරාගන්න බැරි තරමට දැනුණොත් සමහරවිට ඒ අත්දැකීම කවියක් බවට පත් වේවි. එහෙම නැත්නම් මම හිතාමතා මම මෙන්න මෙහෙම අනුභූතියක් හොයාගෙන ගිහින් යන්න ඕනේ, මට කවියක් ලියන්න අදහසක් තියෙනවා, ඒ සඳහා මම අනුභූතියක් සොයාගත යුතුයි කියලා කවදාවත් එහෙම මම කවි ලියලා නැහැ. එක මොහොතක දැනිච්ච හැඟීම ඒ මොහොතේ ලියනවා. සමහර විට මම ඔබට කලිනුත් වතාවක මේක කියලා ඇති, මම ලියපු කවියක් සමහරවිට මම නැවත කියවන්නවත් නැති තරම් ඒ ලියන කවිය තමයි බොහෝ විට මුද්‍රණයට යැවෙන්නේ. මුද්‍රණය කළාට පස්සෙත් මම නැවත ඒ කවි කියවන්නට යන්නේ නැහැ. මොකද විශේෂයෙන් මගේ හැඟීමක් තියෙනවා, යමක් මුද්‍රණය කළා පාඨකයාට ඉදිරිපත් කළාට පස්සේ ඒක මට අයිති නැහැ කියන හැඟීමක්. ඒ නිසා මම බොහෝ විට ඒ කවි කියවන්නේත් නැහැ. දැනිච්ච දෙයක් තිබුණොත් මට ඒක වේදනාවක් තියෙනවා නම්, මට ඒකට කම්පනයක් තියෙනවා නම් මගේ අතින් ඒක කවියක් බවට පත් වෙන්නට පුළුවන්. ওই මොහොතකරි මට ලැබෙන අත්දැකීම මට දරා ගන්නට බැරි වෙච්ච වෙලාවට තමයි ඒක කවියක් හැටියට පෙරලෙන්නේ.
ඔව්, අපි මෙහෙම කියමුකෝ ජගත්, දැන් සමහර කවීන් අපි දකිනවා තමන් ලද අත්දැකීම් නිර්මාණයක් බවට පෙරලනවා. තමන්ගේ චිත්ත වේග ඔවුන් නිර්මාණ බවට පත් කරනවා. සමහර කවීන් අපි දකිනවා බාහිර සමාජයේ සිදුවන දේ හරහා තමන්ට දැනෙන විදිහට අනුව ඒවා නිර්මාණ බවට පත් කරන කවීන්. ඔබේ මේ වියෝලේ දරාගත් මිනිසා කියන කාව්‍ය ග්‍රන්ථයේ කවි කියවද්දි මට බොහෝ වෙලාවට දැනුණා ඔබ කලින් සඳහන් කරපු ආකාරයට ඔබ තුල සහකම්පනයක් ඇති කරපු ඔබ තුලට දැනුණු හැඟීම් තමයි ඔබ එළියට දාන්නේ නිර්මාණ විදිහට. ඇත්තටම කියනවා නම් මේ අපි කියනවනේ අර අන්තරාවර්තී ගතිගුණ තියෙන කවියෙක් කියලා, මට හිතෙනවා එහෙම කවියෙක් කියලා ඔබ, විශේෂයෙන්ම මේ ග්‍රන්ථයේදී. ඔබට මොකද හිතෙන්නේ, ඔබ ගොඩක් වෙලාවට අන්තරාවර්තී කවියෙක්ද නැත්නම් බාහිරාවර්තී කවියෙක්ද?
දිල්රුක්ෂි වගේ හොඳ ප්‍රශ්නයක්. ඔබ එහෙම වර්ග කරනවා නම් මම ඒකට විරුද්ධ වෙන්නේ නැහැ දිල්රුක්ෂි. මොකද සමහර විට එහෙම වෙන්නට ඇති. මොකද මම කවියක් ලියලා අඩුම වශයෙන් මං කෙනෙක් මේකට වාව් කියන වවත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම දෙයක්. මම ලියනවා විතරයි. සමහරට මේක කියවන කෙනෙකුට කැමති වෙන්නටත් පුළුවන් මේ කවියට, කැමති කියවන කෙනෙක් මේකට අකමැති වෙන්නටත් පුළුවන්. මට ඒක කිසිම ඒක ගැන මට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ හිතේ. ඔබ මේකට කැමති වේවිද, ඔබ මේකට අකමැති වේවිද, නැත්නම් කියවන්න මේක ගැන මොනවා හිතාවිද, මම ජනප්‍රිය වෙන්නට නම් මේ විදියට ලිවිය යුතුද, මං නෑ එහෙම අදහසක් මගේ කවදාකවත් නෑ. මම මට හිතෙන දේ ලියනවා. මම කවියක් ලියලා බලාපොරොත්තු වෙන්නේ ආත්ම තෘප්තියක් පමණයි. එනිසා සමහරට මම නිර්මාණයේදී මට අවංකයි. මම ලියන දේ ගැන මම මගේ හිතට අවංකව ලියන්නේ. එනිසා ඔබ කියපු වර්ග කිරීම තුළට මම වැටෙන්නටත් පුළුවන්.
හැට 4 වන කවිය වියෝලය දරාගත් මිනිසා. පිච්චමල් සුවඳගෙන හමයි සැන්දෑ සුළඟ, ඇසෙයි තත්සර හැඩෙන රාවයක් බෝ දුරින, කටුක සීතල මැදින හේමන්තයේ දිනක සීත මද නල සමග, දැනේ උණුසුම නුඹේ හදවතේ මට තවම, වියෝලය අත නොහැර විදාහල දෑත් යුග, නුඹ යෝධයකු කරයි කුඩා බව සඟවමින, සොහොයුරන් සොයාගෙන ඒ යෝධයා එතැයි මග බලයි දහස් ඇස් ගෞගණන් දුරක සිට, උරහිසේ රඳවගත් වියෝලය හඬන සඳ, ඒ නදින් සුවහසක් සසලවී සිටින සඳ, ඇස්පියා ඉමි අසා නුඹේ හදවතේ හඬ.
දැන් මේ ජගත්ගේ තෙවන කාව්‍ය සංග්‍රහය අපි සාකච්ඡාවට ලක් කරන්නේ. අපි මේ වෙනකොට ජගත්ගේ සිව්වන කාව්‍ය සංග්‍රහයත් මේ විශේෂාංගයෙන්ම ඒ ග්‍රන්ථය කලෙලි බැස්ස අලුතම උණුවේම අපි සාකච්ඡාවට ලක් කළා. ඉන් අනතුර තමයි ඔබගේ මේ තෙවන කාව්‍ය ග්‍රන්ථය කෙරෙහි අපේ අවධානය යොමුවන්නේ මේ විශේෂාංගය හරහා. දැන් කාව්‍ය ග්‍රන්ථ හතරක් ඔබෙන් බිහි වෙලා තියෙනවා. කවිය සම්බන්ධව ඔබේ කියවීම, ඔබේ හැඩතල කොයි විදිහෙන් ඉදිරියේදී පාඨකය අතර පැමිණේවිද කියන යම් කුතුහලයකුත් අපිට ඇති වෙනවා. ජගත් කේ සම්බන්ධව තියෙන සැලසුම් බලාපොරොත්තු ගැනත් අවසාන වශයෙන් දැනගන්න කැමතියි ජගත්.
ඕල් දිරුක්ෂ මේ කියවන මොහොතේ, මේ මොහොතේ ඉන්නේ මං හරිම උදාසීන කමකට වැටිලා. මගේ හිත රිදිච්ච කාලයක් මේක. මම 2010 දී රාජාලිපියාපත ලිව්වහම රාජාලිපියාපත නිර්දේශ වෙනවා ගොඩගේ සම්මානයට. එතකොට අවසාන පොත් හතරටත් නිර්දේශ වෙනවා. එතෙන්දී අපට ලොකු අසාධාරණයක් වෙනවා. පොත නොතේරිච්ච එක නෙමෙයි, අවසාන පොත් හතරට තේරිච්ච පොත් හතරෙන් එකකටවත් සම්මාන නොදීම ගැන. ඊළඟට ගිය වසරේදී ලතුඅතුල නගරයේ රජත සම්මානයට නිර්දේශ වෙනවා. මේ නිර්දේශ වෙච්ච පොත් දෙකම දිහා බලනකොට එක වෙලාවක මගේ හිතට ඇති වෙනවා මහා විශාල කම්පනයක්. ඇයි මෙහෙම දේවල් වෙන්නේ කියන කාරණේ. එතකොට මේ ලතුඅතුල නගරය කියන පොත නිකුත් වුණාට පස්සේ එදා ඉඳලා අද වෙනකන් දිල්ලුක්ෂි මගේ අතින් එකම එක කවියක්වත් ලියුනේ නැහැ. ඒකයි මම කිව්වේ මම නිද්‍රාවකට වැටෙලා නැත්තම් මම උකටිල්ල වෙලා යම් කිසි වෙලාවක මම නැවත අවදි වේවි. එදා වෙනකන් මම බලන් ඉන්නවා ආයේ කවදා මගේ අතින් කවියක් ලියවේවිද කියන කාරණය ගැන හිත හිත.
ඒ කියන්නේ ජගත් මේ දැන් ජගත් සඳහන් කරන ආකාරයට කවියට නිසි අගයීමක් ලැබෙන්නේ නැද්ද? මොකක්ද ඔබේ අදහසේ සම්බන්ධය?
මගේ අදහස මේකයි. අපි කවි ලියන්නේ අගයීම් ගන්නට නෙමෙයි. නමුත් ඒ අගයීම් ක්‍රමවේද තුළ මොකක් හරි දෙයක්, සාධාරණ ක්‍රමවේදයක් තිබෙන්නට ඕනේ. විදේශගත වෙලා කවි ලියන අපි දිහා බොහෝ දෙනෙක් බලන්නේ වපරැහැයි. ඔවුන් දන්නේ නැහැ ඔවුන්ට වඩා ඒ සමාජයේ අපි විඳිනවා කියලා. ඔවුන්ට දන්නේ නැහැ ඔවුන්ට වඩා ඒ සමාජයෙන් අපි වේදනාවට පත් වෙනවා කියලා. ඔවුන් දන්නේ නැහැ ඔවුනටත් වඩා අපි ඒ සමාජයට බද්ධ වෙලා ඉන්නේ කියලා. අද ලෝකේ hali පුංචි ලෝකයක් තිරුක්ෂි. ඔබයි මායි පය ගහලා ඉන්න තැන වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ ඔබ කොයිතරම් ඔබේ සමාජයට බද්ධ වෙලා ඉන්නවද කියන කාරණය ගැන. ඉතින් බොහෝ විට මේ විදේශගත වෙලා නිර්මාණකරණය කරන අපි වගේ ලේඛකයන්ට හැමතිස්සෙම විශාල බාධක වලට මුහුණ දෙන්නට වෙනවා. විශාල ලෙස අපි දිහා වපරැහින් බලන පිරිසක් ඉන්නවා. ඉතින් මේ නිසා සමහරවිට අපේ හිත රිදෙනවා හරියට. මෙච්චර රිදීම් ලබන්නට නිර්මාණකරණයේ යෙදෙන්නේ ඇයි කියන කාරණය හැමතිස්සෙම හිතෙනවා. අර පුරුද්දට වගේ, සංසාර පුරුද්දට වගේ අපිට නොලිය ඉන්නට බෑ. ඒ නිසා ලියනවා. නමුත් ඒ ලියලා සමාජයට ඉදිරිපත් කරන දේවල් දිහා මිනිස්සු කොයි විදිහටද බලන්නේ කියන කාරණය සමහරලාට අපේ හිතට වද දෙන දෙයක් වෙලා තියෙනවා. ඉතින් වෙලාවකට හිතෙනවා මොකටද මේ වදේ විඳින්නේ කියලා. ඉතින් නොලිය බෑ, ලියන්නට ඕනේ. ඇඟ ඇතුලේ දේවල් අදහස් නලියනවා. ඒවා වචනවලට පෙරලන්නට ඕනි, වචනවලින් ලියන්නට ඕනි. කවදා හරි දවසක ඒක වේවි. අද මේ මොහොතේ පොඩ්ඩක් නිශ්ශබ්ද වෙලා ඉන්නවා.
අපි බලාපොරොත්තු වෙනවා ජගත්ගේ හිත රිදෙන දේවල්, ඒ වගේම විඳවීම් සියල්ලම නිර්මාණ බවට පත් වෙලා ඉදිරියේදී අපේ පාඨකයාට, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානුවාසී අපේ ජනතාවට කියවන්න අලුත් කවියක් ඔබෙන් ලැබේවි කියලා. අපි සුබ බලාපොරොත්තු ඇති කරගෙන එහෙමනම් ජගත් ඔබට ස්තුතිය පළ කර සිටිනවා. මෙවර කැංගරු දේශයේ අපේ සිංහල පොත් SBS සිංහල ගුවන්විදුලියේ මාසික ග්‍රන්ථ කතිකාවට එකතු වීම පිළිබඳව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි දිල්රක්ෂි.
කැංගරු දේශයේ සිංහල පොත්,
ඔස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත සහ එහි නිර්මාණකරුවන් හඳුන්වා දෙන මාසික කතිකාව.
කැංගරු දේශයේ සිංහල පොත්.
කැංගරු දේශයේ සිංහල පොත්. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.